一定要啊，这是一个人当中的第一个进阶的概念，不是不可以的。이카리르테사라마가오린디도아라다나카라나다이미수다안베니마오노에티바우카테레테이마코나케네데니아테아루타노에티메디리레테아루타케네데니아테에리유마이사미다나디아바케티아마카바베아비레우두바나바디아케사나데오로마세테케네리유마이에티나아비르기리에Sama sama di bawah nama desa ini, kawasan syarie, tujuh ini, wanita ini, gaul ini, alterai, MVP, anak desa ini masih, apa sih dia? Satu nama bawah tua, apa ini yang kau tahu? Dan di sana bawah dan dari desa ini, alterai apa yang dia? Nama dia apa?Mahindrabhagavati Vata Abhidharapadita Swami Vahan Seta Aradhana Vatisya Siddhakada Isena Api Sivena Tempatra Uttumdana Desayati Umyum Avsari Khandurami
Samanta Chakvalesu Atra Gacchantu DevataSaddhammaṁ munirājasya sunanto sakkamukkadam Dhammasavanakālo ayam badhanta Dhammasavanakālo ayam badhanta Dhammasavanakālo ayamDasabalasilambhava Nibhanamaha Samuddha Pariyanta Attanga Magga Salila Jinavachana Nadi Chiram Vasatu Dasabalabudunnam Silmudunatin MatuNivannam maha samudura kilavara kutati satatim Ariyatangi maga sililin sihillu niti suvadena Jinavadan ganga bhukhal Galava sau satan samaha
විහාරාධිපති ගරුකටයුතු නායක ස්වාමී පාදයානන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අවසර අද දිනේ ධර්ම දායකත්වයේ දක්වන මහින්ද පත්මසිරි මෙතිතුමන් ඒ වගේම මෙතිනිය දියණිය ඇතුළු පවුලේ පින්තුමි ඉතාම ආශිර්වාද පින්කමකටයි අපිට ආරාධනා ලැබී තිබෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා අසිරිමත් පිළිම රාජාණන් වහන්සේ ධාතුන් වහන්සේ තන්පත් කොට නිරාවරණය කිරීමට කටයුතු සංවිධානය කරන අපේ ගරු කටයුතු නායක හාමුදුරු ලංකාවෙන් පමණක් නෙමේ සර්වඥ ධාතුන් වහන්සේලා ගුරුම රටින්ආදී කොට ඇති උන්වහන්සේ මේ ලෝකේ කොතරක සිටියත් ඒ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පුදලද ඒ මහා ධාතුන් වහන්සේලා වඩමවා ගන්න අපේ විහාරාධිපති ගරු කටයුතු නායක ස්වාමි පාදයානන් වහන්සේ සමත් වෙලා තියෙනවා නායක ස්වාමි පාදයානන් වහන්සේ ධර්ම චාරිකාවේදී උන්වහන්සේට බොහෝ අය දැක්වූ දායකත්වයන් තුලින්මේ ධර්ම මහා බුදුරජාණන් වහන්සේගේ මහා පිළිම රාජාණන් වහන්සේ ඉදිකොට නිමවා බොහෝ දිනාගේ සිත්සකන් නිවාස ලන්නට මහා කාර්යයක අපේ නායක හාමුදුරුවේදී සිටිනවා අපේ හාමුදුරුවන්ට අපමණ පින් සිදුවෙන කාර්යයක් තුනේ ඒ වගේම මේට දායකත්වයේ දැක්වූ සහයෝගයේ දැක්වූ නන්නයෙරින් උපකාර කරන්නා වූ සීලු දනාට මහත් මහ පින් වැදෙන කාර්යයක් තමයි මේ සිද්ධ කරන්නේ. පිටතුනි මම එක දවසක ඉඳලා එක වචනයක් ප්‍රකාශ කරනවා. ඒ තමයි බුදු පිළිම වහන්සේලා බණ කියනවා කියන කතාව. බුදුරජාණන් වහන්සේ මේ පිළිම වහන්සේ කතා කරනවා කියන කතාව මම ප්‍රකාශ කරනවා කාලයක සිට. මොහොතක් ඔබ කල්පනා කරනවා ඇති කොහොමද බුදු පිළිම වහන්සේ නමක් බණ කියන්නේ කියලා. කොහොමද බුදු පිළිම වහන්සේ නමක් කතා කරන්නේ අපිට කියලා. නැත්නම් අපිට දැනුම් නැති වුණාට ධ්වනියෙන් ශබ්දයෙන් අපිට නොදැනුණාට බුදු පිළිම වහන්සේලා අපිට ගොඩාක් දේ කියා දෙනවා. අපේ සිත් සතන් සංහනවා, අපේ සිත් සතන් නිවෙනවා. එක සිද්ධියක් විතරක් මතක් කරන්න පුළුවන්. එක්තරා ආවේගී ශීලයේ පූජ්‍යකෙක් තමාට සිදු වූ අසාධාරණයක් වෙනුවෙන් තවත් කෙනෙකු නැසීමට පිහියක් අමෝරාගෙන ඒ සතුරා වෙත බොහොම වේගෙන් දිවෙන්න ගියා. මේ ඇත්ත කතාවක් ලංකාවේ සිද්ධියක්. සිදු කරපු ඔහු විසින්ම සිදු කරපු ප්‍රකාශය. ස්වාමීන් වහන්සේ මා හබායන සතුරාගේ නිවසට අසලින් හැරෙන මනසන්දී බුදු පිළිම වහන්සේ නමක් තිබුණා. මගේ පුජ්‍යලයාත් එක්ක ඇතිවෙච්ච තරහට මම ඒ පිහිය ඉනේ තිබුණොත් මදි කියලා හිතාගෙන අතටම අරගෙනයි ගියේ නසන්නට. එහෙත් මේ බුදු පිළිම වහන්සේ දුටු සැනින්ම ස්වාමීනි මගේ අත ගුරුල්ලා. මගේ දරුණුවට තිබුණු හිත සැහැල්ලු වුණා. ටිකෙන් ටික ඒ පිහිය ගුරුල්ලා ස්වාමීනි ඒ මන්සන්දේ හැරෙන්නට නොහැකිව මගේ අතින් බිමට වැටුණා. මම ජීවිතේ පුරා කරපු හොඳ වැඩ බුදුගුණ මට මතක් වුණා. බුදු පිළිම වහන්සේ මට කියනවා වගේ දැනුණා. මේ දේ කළොත් ඔබත් විනාශයි, ඔවුනුත් විනාශයි, ඔබේ පවුලත් විනාශයි, හැම දිනාටම යහපතක් සිද්ධ වෙන්නයි යන්නේ. ඔක මග හරින්න, ඔක නතර කරන්න. විචාලාපේ ඉවරයි, අසාධාරණේ ඉවරයි, ඒක හදන්න බෑ. ඔබ වැඩි වැඩියෙන් ඔබේ ජීවිතයට විපත කරගන්න එපා කියන වචනය මට මේ බුදු පිළිම වහන්සේ කිව්වා වාගේ, ප්‍රකාශ කළා, දේශනා කළා වාගේ දැනුණා. කියන ප්‍රකාශය අපිට කේසණින් දැනුන එක කාරණයක් තමයි මේ බුදු පිළිම වහන්සේ අපිට ගොඩාක් දේ කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ දැකීම මහා පිනක්, මහා සතුටක්. ඒ නිසා තමයි සෑම පින්වතෙක්ම තමන්ගේ නිවසට ඇතුල් වෙන තැනම බුදු පිළිම වහන්සේ නමක් තමන්ගේ නිවසේ තබන්නේ. බුදුහාමුදුරුව කියන උත්තරීතර ගුණයට සමාන ගුණයක් තියන්න පුළුවන් මේ මිහිකලේ මිනිස්සෙක් නේ. ඒ බුදුරජාණන් වහන්සේ නිරායුධවයි සිටින්නේ. වෙන කෙනෙක් ළඟට ගියාම දෙවියෙක්, බ්‍රහ්මෙක්, කවුරු ළඟට ගියත් ඔවුන් සන්තකව යම් අවියක් තියෙනවා. හැරමිටියක් හරිදී ඒ බුදුහාමුදුරුව බලන්න පිණුතුනේ දඬු කෑල්ලක්වත් අතේ තබාගෙන නැහැ. කාටවත් දඬුවම් කරන කෙනෙක් නෙමේ මහා කරුණිකයාණන් වහන්සේ. හැම දිනකටම මහා මෛත්‍රියෙන්, මහා කරුණාවෙන් සලකන උත්තමයන් වහන්සේ. ඒ මහා කරුණාවට පිණුතුනේ මහ ලැබුගිනි උනත් නිවි යනවා, මහ ගිනි කඳු උනත් නිවෙනවා පිණුතුනේ. බුදුරජාණන් වහන්සේගේ මහා රශ්මි මාලාවට හදවතේ ඇති මහා කරුණක ගුණයට. ඒ අතිරිමත් බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් දුටුවාම හදවත්වලට දැනෙන්නේ බුදුහාමුදුරු ජීවමාන වැඩ ඉන්නවා වගේ. බුදු පිළිම වහන්සේ කෙනෙක් තුලින් පිටුතුනේ තමන්ගේ ජීවිතේට යමක් දකින්න පුළුවන්. තමන් ජීවිත අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ හඳුනන තරමට අපිට හිතවත් මිතුරෙක් මිතුරියක් දැක්කහම පින්නතුනේ මිතුර මිතුරිය ගැන සතුටක් ඇති වෙන්නේ ඔවුන්ගේ ජීවිතයේ ඇති යථාර්ථය සහ අපිට තියෙන දායකත්වය සහ උපකාරය පිළිබඳව අවබෝධ කරගැනීමෙන්. ඒ වාගේම තමයි පින්නතුනේ ලෝතුරා බුදුහාමුදුරුව පිළිබඳව අපි දැනගන්න තරමට පිළිම වහන්සේ තුලින් ඒ ජීවමාන බුදුහාමුදුරුව අපිට දකින්න පුළුවන් මනසින්. බුදුරජාණන් වහන්සේ හිරු වාගේ බුද්ධෝ සූර්යෝ බුදුරජාණන් වහන්සේගේ කරුණාවේ මේ මහා මහිමේ සඳමඩල වාගේ, බුදුරජාණන් වහන්සේ නොසැලෙන ගුණයෙන් මේ මහා පොළොව වාගේ, බුදුරජාණන් වහන්සේගේ අසීමිත අවබෝධයෙන් මේ මහා විශ්වය වාගේ අනන්ත වූ ගුණයෙන් යුක්තයි. එවන් වූ ශාන්තිනායක ගෞතම භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා පිළිම රාජානන් වහන්සේ නමක් ඉදිකොට මේ ධාතු තැන්පත් කරන මේ උත්සවයට, මේ මහා පින්කමට අපද සහභාගී කර ගැනීම අපගේද මහා ප්‍රසාදයට හේතුවයි පිණිසුනේ. ඒ ගැන අපි නායක ස්වාමීන් වහන්සේටත් දායක පින්තුන්ටත් මහත්සේ පින් දෙනවා, බොහොමගේ කොට සලකනවා. දැන් අපි කතා කරමු ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් අසිරිය පිළිබඳව. ඒ සඳහා ඔබේ සිත සංවර කරගන්න, සමසම් කරගන්න, ඔබ නෙද්දකින් දකින්නේ මේ බුදු පිළිම වහන්සේ. ඒ බුදු පිළිම වහන්සේගේ සෙවන වැටෙන දුරින් අපි ඉන්නේ. ඒ බුදු පිළිම වහන්සේගේ සෙවන ඉඳගෙන පිණුතුනේ අපේ සිත්වල තියෙන කලබල තත්වයන් සියල්ල සමනයකටපත් කරලා ශාන්තියටපත් කරගෙන, සංසුන් කරගෙන, ශාන්ත කරගෙන ඒ බුදු ගුණ බුදු සුවඳ හදවතින් විඳින්නේ ටික වෙලාවක් නිහඬව සම්සම් සිටින මේ වඩපිටාවේ සම්‍යක් දෘෂ්ටික දේවරාජි සමෝහයා බොහෝම පිරිසක් රැස් වෙමින් සාදුනාද දෙදී මේ සුවඳ මල් සුවඳ දුම් වලින් මේ පුදදෙන බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරමින් ඇති. ඔබේ හිත පිනතුනේ සුදු රෙදු කඩක් වාගේ පූජ කළ ඒ පිරිසුදු මල් වට්ටියක් වාගේ පවිත්‍ර කරගෙන, පිරිසිදු කරගෙන, දැහැමි කරගෙන, හිත විවෘත කරගෙන, හිත සැහැල්ලු කරගෙන සුළු මොහොතක් ඒ උතුම් බුදු ගුණයට, ඒ සියලුම යහපත් උතුම්ග ආශිර්වාද බලයන්ට අපේ ජීවිතය ආශිර්වාදයෙන් පූජා පවත්වන්නට පවිත්‍ර මල් ආසනය, මල් වට්ටිය බවට පත් කරගෙන සංසුන්ව වාසය කරන්න ටික වේලාවක්. බුදුන් දකින්නට යෝ ධම්මං පස්සති සෝමං පස්සති, ධර්මයේ දකින්න, ධර්මයේ පිළිබඳව අවබෝධය වැඩි කරගන්න බුදුහාමුදුරු දකින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් වෙනතුනේ. අපි හැමදෙනාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, මහා සංඝරත්නයේ කෙරෙහි අපරිමිත ශ්‍රද්ධාවක් සහ ගෞරවයක් තියෙන පිරිස. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්දා මාත්‍රයක් හෝ ඇති කෙනෙක් සතර අපාය යන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතයේ හැම මොහොතකම බුදු ගුණ බද්ධ කරගන්න. දවසට එකවරක් හෝ තෙරුවන් ගුණ වන්දනාව, සිද්ධ කරන්න. කුමන හෝ ආකාරයකින් බුදුරජාණන් වහන්සේ සිහි ගැන්වෙන්න තමාලගේ යම් සංකේතයක් තියෙනවද? බොහෝ දෙනෙක් ළඟ වාහනයක නැග්ගහම බුදු පිළිමය වහන්සේ නමක් තියෙනවා, බුදුහාමුදුරුව මතක් වෙනවා. නිවසට ඇතුල් වෙනකොට නිවසේ බුදු පිළිම වහන්සේ නමක් තියෙනවා, බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙනවා. ඊට අමතරව තමන්ට සුවිශේෂී අවස්ථාවන් වල මේ බුදු ගුණ මෙනෙහි කරමින් බුදු බලය ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟ සිත පිහිටුවා යම් අදිෂ්ඨානයක් කළාම ඒ අදිෂ්ඨානය සඵල කරගන්න පුළුවන්. ඒක සත්‍යයි. පිරිසිදු සිතට බොහෝ අභියෝග ජය ගන්න පුළුවන්. බොහෝ සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. අනගාරික ධර්මපාල හාමුදුරුවෝ වන්න කලින් ඒ අනගාරික ධර්මපාල මැතිතුමා ජයශ්‍රී මහා බෝධි රාජාණන් වහන්සේගේ අභියසතින වජ්‍රාසනයේ හිස තබා අදිෂ්ඨාන කළා. මට මේ බුදුරජාණන් වහන්සේට අයත් වන මේ සමදිව බුද්ධගයාව පමණක් නෙමේ, ඒ බුදුරජාණන් වහන්සේට අයිති සියලුම ස්ථාන බෞද්ධයන් සතු කරලා දෙන්න ඕන කියලා ඒ අදිෂ්ඨානය සඵල වුණා. එපමණක් නෙමේ අපටත් අපේ පින්නතුන්ටත් එවැනි අවබෝධයක් තියෙන බුදුගුණ බලය, ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ බලය, ධාතුන් වහන්සේලාගේ ගුණාශ්‍රී බලය අප්‍රමාණයි. ඇයි පින්නතුන මේ මහා පොළොව මත එතරම් ගුණ කඳම්බයක් මේ බුද්ධ රත්නය තුළ, ධම්ම රත්නය තුළ, සංඝ රත්නය තුළ පිහිටියේ? පින්නතුනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නේ මිහිතලේ මිනිස්සෙකුට සිතාගන්නවත් බැරි වුණු දෙයක්. මේ නිර්වාණ ධර්මය සිතාගන්නවත් බැරි වුණු දෙයක්. ඇයි ඒක සිතාගන්න බෑ කියලා කියන්නේ? ඒ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයක් නෙවෙයි. ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම කියන්නේ කුමක්ද කියලා පින්නතුන් දන්නවද නැද්ද? දන්නවනේ. ඉන්ද්‍රිය ගෝචර ධර්ම. ගෝචර ධර්ම කියන්නේ ඉන්ද්‍රියන්ට හසුවන ධර්ම. මොනවද ඉන්ද්‍රියන්ට හසුවන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතුවිලි අපිට ලැබෙනවා, දැනෙනවා. ඒ සියල්ලට ඔබ්බින් පවතින දෙයක් තමයි නිර්වාණ ධර්මය කියන්නේ. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධර්මය. තවත් ආකාරයකින් මතක් කරනවා ලෝකෝත්තර ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකෝත්තරයි, නිර්වාණ ධර්මය. ලෞකික ධර්ම තියෙනවා, ජීවත් වෙන්න උපකාරක වෙන දේශනා තියෙනවා. නමුත් නිර්වාණ මාර්ග ධර්මය ලෝකෝත්තරයි. ලෝකීය ඥානය සහ ලෝකෝත්තර ඥානය කියලා ඥාන දෙකයි. අපිට තියෙන්නේ මොන ඥානයද? ලෝකෝත්තර ඥානයද ලෝකීය ඥානයද? අපිට තියෙන්නේ ලෝකීය ඥානය. ලෝකය කියලා කියන්නේ බඹයක් වමන ශරීරය තුලින් දකින ලෝකය, හඳුනා ගන්න ලෝකය තමයි ඒ ලෝකීය ඥානය. එහෙමනම් අපිට තියෙන්නේ සංකල්පමය ලෝකයක්, දෘෂ්ටිමය ලෝකයක් තියෙන්නේ. අපි හැම දෙයක් පිළිබඳවම දෘෂ්ටි ඇති කරගන්නවා, සංකල්ප ඇති කරගන්නවා. ඒව ඉක්මවන්නට බැරිව ඒව තුල අතරමං වෙනවා. අතරමං වුණාට පස්සේ ඒ සංකල්ප අතර, ඒ දෘෂ්ටි අතර රිදුම් කනව වේදනා දෙනවා. ආත්ම ගවේෂණයක යෙදෙන ඕනෑම කෙනෙකුට ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය බොහොම වැදගත්. ලෝකේ මනෝවිද්‍යාව යමෙක් හඳුනලා ඉන්නවනම් ලෝකේ කොතනක හරි බෞද්ධ අබෞද්ධ වේවා, ඒ හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හදාරනවා. ඒක තමයි සත්‍යය. මනස හඳුනා ගැනීමෙන්ම පමණයි පින්නතුනේ අපේ ජීවිතය පූර්ණත්වයට පත් කරන්න පුළුවන්. අපි දවස පුරාම මතක් කරන දෙයක් තමයි මම 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 කියලා කතා කරනවා. කාට හරි කිව්වොත් කො මම පෙන්වන්න කියලා ඔබ මමයේ ආමන්ත්‍රණය කරන්නේ කවරකටද කියලා පෙන්වන්න ගියොත් මේ ලෝකේ ඉන්න කිසිම මිනිස්සෙකුට මම මමයි කියලා ආමන්ත්‍රණය කරාට මේ මමයි කියලා පෙන්වන්න දෙයක් නෑ මිනිස්සයා ළඟ. මේ ශරීරේ මස් වලට කියන්නද ඇට වලට කියන්නද ඇට විදුළු වලට කියන්නද නහර වලට කියන්නද මම කියලා. අපේ අධ්‍යාත්මය තුල අසාධාරණ චින්තනයක්. අසාධාරණ චින්තනයක් කියලා අපි එකකින් අදහස් කරේ අර බුදුගුණ පැත්තෙන් අසාධාරණ ඥාන කියන දේ නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහට අසාධාරණයි සාධාරණත්වයක් නැහැ යුක්ති සහගත බවක් නැහැ කියන කාරණය විදියට හිතන ස්වභාවයක් තියෙනවා. ඒක අපි නිවැරදි කරගමු. මේ බුදු ගුණයට දහම් ගුණයට ලං වෙන විදිය මේ කියන්නේ. මේ මොහොතේ මං හුස්ම ගනමින් ඉන්නවා. සල්ලි දීලාද හුස්ම ගන්නේ? නැහැ නේ. ඒ වුණාට අපි හිත වැඩ කරනවද මම මේ වායු ගෝලයට අයිති කියලා? නෑ එහෙම හිතන්නේ නෑ. මේ ඉන්නේ මම. බොහොම ප්‍රබල චින්තනයක්. ඒ මමත්වයේ ඇතිවීමෙන් තමයි මහා ප්‍රබල කෙලෙස් හටගන්නේ. ඒ පාලනය කරන්නට මේ අවබෝධය ඇති කරගන්න ඕන. එහෙනම් ඔබ හිතන්න මම හුස්මට මේ වායු ගෝලයට මේ ඔක්සිජන් වලට මාව අයිති. ඊළඟට අද දවසට ජල ලීටර් 3-4ක්වත් 5-6ක්වත් බොන්නේ නැතිනේ නේ. හිතනවාද අපේ හිත අනේ මාව ජලයට අයිති කියලා? හිතන්නේ තනියෙන්ම හිතන්නේ මේ ඉන්නේ මම. එහෙනම් හිතන්නේ මේ ජලයටත් මගේ අයිතියක් තියෙනවා. හිත දින්ගත් සැහැල්ලු කරගන්න. හුස්මට අයිති, කියන වායු ගෝලයට අයිති, වාතයට, ඊළඟට අපිව කාටද අයිති? ජලයට අයිති. ඊළඟට බින්දුතුනේ මේ මහ පොළවේ සාරය ධාන්‍ය බවට පත් වෙලා මේ ශරීරයට දාගෙන කිලෝ 1-2ක් රාත්තල් ගානක් වෙච්ච බබා දැන් කිලෝ කීයද? දැන් කිලෝ 60, 70, 80, 90, 100ක් ඇති. මහ පොළොවේ සාරය මේ ශරීරයේ තියෙන. හිතවල මහ පොළොවට මං අයිති කියලා හිත වැඩ කරනවද? හිත වැඩ කරන්නේ තනියෙන් මමත්වයක් හටගෙන තියෙනවා. ඊළඟට මේ හිරුගේ උණුසුමේ කරගෙන ලෝකබෝලයක, ඒ ලෝකබෝලෙත් මහා පොඩි දූපතක, ශ්‍රී ලංකාව නේද, බොඩා පොඩි දූපතක ජීවත් වන්නේ. අපි හිතුවද අපේ ජීවිතයේ අයිතිය හිරුට අයිති කියලා, උණුසුමටයි කියලා. එහෙම නැත්නම් අපි කියනවා ආපෝ තේජෝ වායෝ පඨවි. මෙන්න මේ කියන ධර්මතාවලට අපි ඔය අයිතියක් තියෙනවා කියලා ඔබේ හිතෙන් ඒ අයිතිය දීලා තියෙනවද? නෑ. ඒ විද්‍යාව උපදවා ගන්නෙ නැතුව, ඒ යථාර්ථය මේ මොලේට ලබා දෙන්නේ නැතුව ඔබේ හිත පාලනය කරගන්න අමාරුයි. කොහොමද ඒ අයිතිය ලබා දෙනකොට ඔබේ මනසට වෙන දේ? ඔබේ මනස තුල තියෙන රළු ගති තියෙනවා නම්, ගොරෝසු ගති තියෙනවා නම් ඒ සියල්ලක්ම බුරුල් වෙනවා. පින්නතුනේ කවුරු හරි බැන්නොත් නෙමෙයි කලින් ඇදලා ගියත් සද්ද නැතුව ඉන්න පුළුවන්. ඇයි? සත්‍යයේ කුජලයේ ආත්මයක් කියයි කියා ගන්නා දෙයක් නැති තැනක මම මොකටද මේ කලබල වෙන්නේ? හදවතලින් වෛරයක්, ක්‍රෝධයක්, මානයක්, ඉර්ෂ්‍යාවක් නැතුව වාසය කරන්න පුළුවන් ගුණයක් හට ගන්නවා. බලන්නේ ධර්මයේ හරියට වැඩීමෙන් හිත සැහැල්ලු වෙනවද නැද්ද? හිත සැහැල්ලු වෙනවා. මට මමෙක් නැති තැන මට ඉඩමක් තියෙද? ඔබේ ඉඩම ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔබ ඇසිය යුතුයි. මම ඉන්න පන්සලේදී මම මේ පන්සල මතක් කරගෙන, අපේ ලොකු හාමුදුරුවෝ මේ පන්සල මතක් කරගෙන කල්පනා කරයි. මේ ඉඩම මගේ ඉඩමේ කියලා හිතාගෙන මේ ස්ථානෙම ජීවත් වෙන කීවෙනි කෙනාද මේ පෘථුවිය පහළ වූ දවසේ ඉඳලා? ඔබ ඇත්තටම කීවෙනි කෙනාද? කෝටි වලින් කියන්න පුළුවන්ද? ඈ අර මහා වනර යුගයේ ඉඳලම කවුරු හරි කෙනෙක් ඉන්නේ මේ කොටස මගින් කියලා. ඒ කිසි කෙනෙකුට මගේ ඉඩම බවට පත් වුණාද ඒක? නැහැ. තව අවුරුදු දහස් ගාණක් ලක්ෂ ගාණක් මේ ඉඩම මං වගේම මට අයිති කියලා හිතාගෙන තා කොච්චර ජීවත් වේද? ඒ අයට ඒ අයගේ අයිතිය බවට පත් වෙනවද ඉඩම? වන්නේ නැත. එහෙනම් මගේ චින්තනය හරි වැරදි. මම මෙයාව හදන්න ඕන ධර්මානුකූලව. කොයි වගේද තමන්ගේ හිත තමන් හදාගන්නේ? එක පුතෙක් ඇති අම්මා කෙනෙක් ඒ පුතා ගැන තියෙන වැඩිපුර සෙනෙහයක්, දයාවක්, ආදරයක් තියෙනවනේ. ඒ වගේ තමන්ගේ හිත බලා ගන්න ඕන, රැක ගන්න ඕන, ආරක්ෂා කර ගන්න ඕන. හිත පාලනය කරන එක තමයි ලෝකේ තියෙන අමාරුම පාලනය. ඇත්තද බොරුද? සජිත්ත පරියෝ දපන. ඇයි? දමණය නැති දෙයක් නිසාමයි ඒ දමණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරේ. තමන්ගේ හිත තමන්ට පාලනය කරගන්න පුළුවන් ද බැරිද? අමාරු වෙන්නේ සමහරලාට පාලනය ගිලිහෙන වෙලාවල් තියෙනවා. බැරි දෙයක්. ඒ වුණාට ඔබ උත්සාහ කරනවා නේද අනිත් අය පාලනය කරන්න? පුළුවන් නේද? පුතා පාලනය කරන්න, බිරිඳ පාලනය කරන්න, දරුවෝ පාලනය කරන්න. තමන්ට තමන් පාලනය නැති හිතකින් තව කෙනෙක්ව පාලනය කරන්න අපි උත්සාහ කරනවා. ඒකෙන් මොකද වෙන්නේ? අසාර්ථකයි. තමන් පාලනය වූ තැනින් තමයි සියලු දෙනා පාලනය කරන්න පුළුවන් අවබෝධය ඇති කරගත් තැනින් පමණයි. සිද්ධ කියන්නේ යම් භාජනයක් වගේ දෙයක් කියලා අපි හිතමු. ඒ භාජනයට හොඳ දේද දාන්නේ, නරක දේද දාන්නේ කියන එක තමන්ගේ තීරණය. භාජනයේ ඇති දේවල් තමයි ඔබට අනුභව කරන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබේ මේ අධ්‍යාත්මයේ නැමැති භාජනයට, ඔබේ අධ්‍යාත්මයක මේ සිත නැමැති භාජනයට ඔබ ගඳ ගන්න දේවල් එකතු කරනවද, සුවඳවත් දේවල් එකතු කරනවද කියලා ඔබේ වගකීම. අපි ගේට්ටුවක් හදාගෙන තියෙන ගෙදර ඉස්සරහයි, අඳුරන්නේ නැති අය, නරක අය, අපිට ගැළපෙන්නේ නැති අය අපි ගන්නෙ නෑ. වහලා තියෙන ලොක් කරලා තියෙන. ඔබේ හිතටත් ඔබට ගේට්ටුවක් දාගන්න පුළුවන්. හොඳ දේවල් පමණ හිතට ඇතුල් වෙන්න ඉඩ දීලා නරක දේවල් බැහැර කරන්න පුළුවන්. ඇතුල් වෙන්න දෙන්නේ නැතුව වහලා තියන්න පුළුවන්. ඒක බුද්ධියෙන් ඥාණයෙන් අපි ගේට්ටුව හදාගන්නවා. ඔබේ සාර්ථකත්වයේ පළමු අයිතිකරුව ඔබයි. ඔබේ අසාර්ථකත්වයේ පළමු අයිතිකරුව ඔබයි. ඔබ සතුටෙන් ජීවත් වීනම් ඒකට ප්‍රධාන හේතුව ඔබේ සාර්ථකත්වය. ඔබ දුකෙන්, කලස්සල්ලෙන්, වේදනාවෙන් ජීවත් වීනම් එහි ප්‍රධාන අයිතිකරුව ඔබයි. ධර්මයේ තියෙන්නේ සැපේ පිණිස, නිවන පිණිස, සැනසීම පිණිස. ධම්මං විනානත්ති සුඛානත්තා. ධර්මයේ හැර සැපයක් වෙන කොහෙවත් හොයාගන්න බෑ. සමහර අය කියනවනේ සල්ලි තියෙනවා නම් හරි සැපයි කියලා. එහෙනම් ඉතින් සල්ලි තියෙන අයට සැප තියෙන්න ඕන. බලන්නකෝ සල්ලි තියෙන අයට තියෙන ආතතිය, ප්‍රශ්න, ගැටලු, වේදනාවත් වෙනවා. අපි හිතනෝ රජයේ බලය තියෙනවා නම්, නිලයේ තියෙනවා නම් කොහොමද කියලා. කොහොමද රජවරු විඳින වේදනාව දැන්නේ පේනවනේ? ආදදි පේනවනේ? ලොකුවට ලාභ ලබන අයට පින්නතුනේ ලොකුවට අලාභත් තියෙනවා. ඒ නිසා සමානයි සැප දුක. එහෙමද නැද්ද? ලොකු ලොකු වියදම් කරන කට්ටිය දන්නවා. ලොකුවටම හම්බ කරනවා, ලොකුවටම වියදම් කරනවා. සමහර වෙලාවට අතේ සතේනේ අල්ලපු ගෙදර ඉන්න සමියන් මහත්තයගේ එදා වේල වැඩ කරන මිනිස්සු තරම්වත් එයාගේ ළඟ මුදලක් නැහැ. ලොකුවට පේනවා හැබැයි රෝලක් විතරයි තියෙන්නේ. එහෙමත් අය ඉන්නවා. එනිසා ජීවිතේ තේරුම් කරගන්න පුළුවන්කම තියෙන පින්තුනේ ධර්මයෙන් පමණයි. කොහොමද මේ ධර්මයේ සැනසිලිදායක විදියට අපි ගන්න? ධර්මයේ කියන්නේ පින්තුනේ මහා ඖෂධාගාරයක්. ෆාමසියක් වගේ. ඖෂධ මිලියන ගාණක් තියෙනවා. අපි දැන් 84,000ක් තියෙනවා. ඒ කිසිම ඖෂධයක් එහෙම තිබුණට ඕනෝට එපාවට ඒ ඖෂධ ලබා ගන්නෙ නැහැ. වෛද්‍ය අනුමැතියක් ඇතුව තමන්ගේ තියෙන අසනීප තත්ත්වයක් එක්ක ගලපල බලලා තමයි යම් ඖෂධය ලබා ගන්නෙ. ඒ වාගේම පින්තුනේ ධර්මයේ සැනසීම පිණිස ගන්න තමන් ගොඩාක් ඥානවන්ත කෙනෙක් බවට පත් වෙන්න ඕන. නැත්නම් ධර්මය හසු වෙන්නේ නැහැ. ධර්මයේ තමන්ට හානියක් නොවන විදියට අල්ල ගන්න ඕන. සාර්ථකත්වයේ පිණිස හේතු වෙන විදියට ගන්න ඕන. වර්ධව වටහා ගැනීමක් කළොත් එහෙම ධර්මයේ නිසාම හානියක් වෙනවා. ඒ නිසා සර්පයේදී අල්ලනකොට ඔළුව මුලින්ම අල්ලගත්තාම සර්පයෙන් හානියක් නෑ. ධර්මයේත් ඒ වගේ තමන්ට යහපතක්ම වෙන ආකාරයට ගන්න කියනවා. ඒ යහපත අයහපත දැනගන්නේ කොතනින්ද? තමන්ගේ සිතෙන්. තමන්ට අයහපතක් වෙන ආකාරයේ දෙයක් සිද්ධ වෙනකොට ඒ අයහපත් මාර්ගයේ සංවේදීතාවය ඔබට දැනෙනවා. යහපතක් දැනෙන විට ඒ යහපත් ආකාරයේ පිළිබඳව ඔබේ හිතේ සංවේදීතාවය දැනෙනවා. ඔබ හොඳක් කරන විට ඔබට දැනෙන්නේ යහපත. ඔබ නරකක් කරන විට ඔබට දැනෙන්නේ අයහපත. අත්තානං උපමං තත්වා තමාට තමා සංවේදීව බලන දකින වින්දනෙන් කුසලා කුසල හඳුනගන්න සංවේදීතාවෙන් කුසලා කුසල හඳුනගන්න පච්චත්තං වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂතාවයෙන් මේ කුසලා කුසල ධර්මයන් හඳුනගන්න හදවතට සංවේදී මිනිසෙක් වෙනවා. හදවතට සංවේදී මිනිසෙකුට මනාකොට පිහිටි පෞර්ෂයක් හට ගන්නවා. දර්ශනයක් හට ගන්නවා. ජීවිතේ ප්‍රපාතයකට අගාධයකට නොවැටි ආරක්ෂා කරගැනීමේ බලය අවදිය එයා තුළ හට ගන්න පින්තුනේ. ජීවිතේ කියන්නේ ත්‍රපයක් පදවනවා වගේ තමයි. මොහොතක්වත් ඇස් දෙක තියාගන්න බෑ. එමනේ ඇස් දෙක තියාගත්තොත් මොකද වෙන්නේ? අනතුරක්. එනිසා සතිය හොඳින් දියුණු කරන්න ධර්මයේ අපිට උගන්වලා තියෙන නිසා හොඳ සිහියෙන් ජීවත් වෙන්න. පින්නතුනේ ධර්මය හඳුනාගත්තේ එදා බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මොන පොත කියවලද? ඒ කාලේ පොත්වත් තිබුණ නැනේ. පොත් තිබුණද? පොත් තිබුණේ. අද පොත් තියෙනවා, හොඳයි, වටිනවා. ඊට වඩා වේගවත් වෙන්න ඕන ධර්ම දැනුම. කියවීමේ හැකියාව තියෙන ඊට වඩා වේගවත් වෙන්න ඕන. හැබැයි ඒ කාලේ කියවපු එක පොතක් තිබුණා, අද කාලේ කියවන්නේ නැති. මොකක්ද දන්නේ ඔබතුමනි? ජීවිත පොත. ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන ඒ දේශනා කරන ධර්මය ජීවිත පොතෙන් බලනවා. මගේ කොතනද තියෙන්නේ අඩුව, වැරද්ද, දෘෂ්ටිය, සංකල්පය, මගේ ගැටලුව කොතනද තියෙන්නේ කියලා බලනවා. එය ලිහිල් කරනවා, එය නිවැරදි කරගන්නවා. ජීවිතේ ප්‍රබෝධයෙන් සතුටෙන් මේ නිවන් සොය ජීවත්වය සිටියදී දකින්න. නිවන් දකින්න කියලා නෙ කියන්නේ
අපි නිවන් දකිමින්ද ඉන්නේ දැන්? නෑ, අපි දකින්නේ දැල් වෙන හිත, විඳින හිත නේද? ඔය විඳින හිත ඉක්මවා ගියොත් නිවන් දකින්න පුළුවන්. ඔබේ ඥානමය කුසල බලයක් හටගන්න ඕන. මේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන ත්‍රිවේදනාව ඉක්මවා යන, පරයා යන, ඉන්ද්‍රයන්ට සාපේක්ෂිත නොවු ධර්මයේ දකින්නට. ඒකල උපකාරක ධර්ම කීපයක් තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපත්ති. කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ ධර්ම අවබෝධයෙන් යුක්ත උත්තමයන් වහන්සේලා. අද පුදුම තාක්ෂණයක් මේ තියෙන අන්තර්ජාලය ඔස්සේ. දැන් මගේ දේශනා සිය ගාන, සහස් ගානක් ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. YouTube එකේ ඇඹිලි පිටියේ ආනන්ද තේරෝ කියලා බැලුවොත් ඕනෑ තරම් ශ්‍රවණය කරන්න, ධර්ම කරුණ අවබෝධය කරගන්න පුළුවන්. දවසින් දවස කුඩා කුඩා දහම් කරුණ උනත් තමයි ජීවිතේට ලැබුණාම කාලයක් යනකොට ඒක මහ කන්දක්, මහ බලයක් වින්නතුනේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය හරි වැදගත්. ඔබට වෙන කෙනෙක් පිහිට නැහැ ධර්මයේ හැර. ඒක තේරුණාද පිටුතුන්ට? තේරෙනවද? ආවේ තනියෙන්, හියන්නේ තනියෙන්. ධර්මයේ හමුයේදී හිත හදා ගන්නවා කියන තැනදී Taman පෞද්ගලික වන්න. ඔයත් නැති වුණාම ඔයත් පස්සේ අපි ඉන්නේත් නැහැ. අපි නැති වුණාම ඔයත් අපි පස්සේ ඉන්නේත් නැහැ. ධර්මයේ හමුයේදී ජීවිතය පෞද්ගලිකයි. එහෙමද නැද්ද? එහෙම වෙන්න ඕන. මොකද හේතුව අපි සසර යන්නේ තනිවයි. ඒ නිසා මොන කරදර, මොන බාධක, මොන ප්‍රශ්න තිබුණත් ධනිය නිසා, යාළුවෝ නිසා, මේ මිත්‍රයෝ වටපිටාවේ ඥාති නිසා කියලා ජීවිතේ ධර්මයෙන් බැහැර නොවේ ධර්මය හදාරන්න ඕන. මොනවද මේ අපි හොයන්නේ? සැනසීම, නිවන. සොයන්න හැමදාම මගේ හිතේ නිවන කොහෙද තියෙන්නේ කියලා. ඔබ විශ්වාස කරනවද ඔය හිත යට යම් තැනක පිරිමියයි ගෙනන් රහතන් වහන්සේ නමක්, කාන්තා පිරිසගෙනම් රහත් මෙහෙණින් වහන්සේ නමක් තැලිලා පොඩි වෙලා සැඟවිලා යට වෙලා ඉන්නෝ කියලා ඔබ විශ්වාස කරනවද? විශ්වාස කරන්නේ මේ හැම කෙනෙක්ගේම හිත යට රහතන් වහන්සේ නමක් ඉන්නවා, රහත් මෙහෙණින් වහන්සේ නමක් ඉන්නවා. මතු කළ ගත්තේ නැහැ. මතු කළ අරගෙන ඉන්නේ කවුද? මට අද යකා උස්සුණා. ඒ කියන්නේ උස්සල අරගෙන දීන්නේ කවුද? යකා. යකා උස්සල ගන්න පුළුවා. මාරයා උස්සල ගන්න පුළුවා. අර යට වෙලා පොඩි වෙලා ඉන්න ඒ රහතන් වහන්සේ අවසල ගන්න බැරියයි. ඇයි තමල්ලඟ සැඟවිලා තියෙන මනුෂ්‍යත්වය ඔසවල ගන්න බැරියයි? ඇයි තමල්ලඟ සැඟවිලා තියෙන දේවත්වය ඔසවල ගන්න බැරියයි? සමහර අය තමන්ගේ හිතින් පෙරේතෙක් අවස ගන්නවා, යකෙක් අවස ගන්නවා, තව එක්කෙනෙක් මනුෂ්‍යත්වය අවස ගන්නවා, දේවත්වය අවස ගන්නවා, අරිහත්වය අවස ගන්නවා. කවුරුත් කිව්වේ නැහැ මගේ දැන් රහතන් වහන්සේ ඇවිස්සලා තින්නේ කියලා. කිව්වෙම යකා ඇවිස්සලා තින්නේ කියලා. කියලා නැද්ද ජීවිතේ එක දවසක්වත් කවුරු කියලා දෙන? ඒකෙන් අදහස් වෙන්නේ ඔබ ළඟ ඉතා සමීපෙන් යකා ඉන්නවා. මාරයා ඉන්නවා. ඒ නිසා නේද සමහර අය පච්චෙහිම කොටන්නේ මරුවා සමග වාසය කියලා. නේ මරණය හා ජීවිතය අතර දෙකක් නැහැ පින්නතර. හැම විටම මරණයයි ජීවිතයයි එකට බැඳී පවතින්නේ. මේ හැම මොහොතකම මැරෙනවා. මැරෙනවද නැද්ද? හැම මොහොතකම මැරෙනවා. ගැස් ගහේ පොඩ පොඩ ඉදිලා පොඩ පොඩ තිරනවා, පොඩ පොඩ ඡය වෙනවා. මරණයේ ජීවිතය එකට තියෙන්නේ කියලා තේරුම් ගත්තනම් එයාට ආයි මරණයක් එන්නේ නැහැ. මරණය හැම මොහොතකම තියෙනවා. මම කියන්නම් බලන්න ඔබේ ජීවිතයේ ටයිම් ටේබල් එකක් ඇතිනේ. අපි 2030 දී හමු වෙමු. ඔබට පුළුවන් බැරිද මෙතන දේශනයක් කරන්න? 2030. අපි 2050 දී හමු වෙමු දේශනයක් කරන්න මේ ධර්ම සම මණ්ඩපයේට. 2050 දී හමු වෙනවද? ගොඩක් අය නැති වෙන්න පුළුවන්. හරි කමන්නේ අපි 2100 දී හමු වෙමුකෝ. නේද? අලුත් සියවසක් දකින්න. ඒ සියවස හරි දියුණු සියවසක් බවට පත් වෙයි. සමහර වෙලාවට අල්ලපු ගමට වැඩට ගිහිල්ලා එනවා වගේම ලෝකේ බෝලේ එහා පැත්තේ රටකට වැඩට ගිහිල්ලා හැන්දාවට ලංකාවේ ගෙදර එන්නත් ඉඩ තියෙනවා මේ කාලේ වෙනකොට මිනිස්සු. නමුත් අපිට දකින්න බෑ. ඒ හේතුව ඒක එහෙම තමයි. දැන් කලකිරෙන්න දෝන. අද නම් හොඳටම කලකිරුණ බණ අහලා හරියන්නේ නැහැ. අද නම් කාලක් නෙවෙයි බෝතලයක්ම ගහන්න ඕන කියලා හිතනවා. පිනතුනේ එවැනි දේවල් සිද්ධ කරගන්න ජීවිතේ නාස්ති කරගන්න අය, ජීවිත අවබෝධය නැති අය. හොඳ බෞද්ධයෙක් කවදාවත් වැරදි පුරුදු තමන්ගේ ඥානය හීන කරන, තමන්ගේ ජීවිතේ අඩාල කරන එවැනි දේවල් සිද්ධ කරන්නේ නැහැ. එහෙම සිද්ධ කරන්න බෑ. එහෙම සිද්ධ කළත් පමණ දැනගෙන බොහොම ජාමට දෙරලා ශරීර සෞඛ්‍ය බේරගෙන තමයි මේ මහත්තුරු ක්‍රියා කරන්න ඕනේ. නැහැ, ওই සුදු ජාතිකියොත් පිටරටවල වල ඉන්න කට්ටියත් බොනෝනේ. කානෝල වැටෙන්නේ නැහැ නේ, අනුතුරු කරගන්නේ නැහැ නේ. කෑම දිරවන්න පොඩි ෂොට් එකක් අරන් යන. ඒ කියන්නේ හාමුදුරු පොඩි ෂොට් එකකට ඉඩ දුන්නා නේද? ඒ හැම කාර්යයකින්ම යයි අයට අහිමි වන්නේ ඒගොල්ලන්ගේ වටිනා කියන ආත්මේ වටිනාකම. සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ උතුම් තැනක, උතුම් භාජනයක, උතුම් කරළුවක. ඒ වගේ ඔබේ උතුම් ජීවිතය ඔබ තැන්පත් කළ යුත්තේ උතුම් ස්ථානයක, වැදගත් තැනක. මනුස්සත්ත පටිලාභෝ දුර්ලභෝ දුර්ලභයින මනුෂ්‍යත්වය හැමදිස්සෙම හම්බ වෙන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණේ අති දුර්ලභයි. මිත්‍යා දෘෂ්ටික දේවල් වලින් අතරමං වෙලා ඔළුව විකාර කරගෙන ලෝකේ නාස්ති වෙන හැටි පේනවා නේද? මේ මහ පොළොවේ දූවිල්ලෙන් හැදිච්ච මේ මහ පොළොවට මේක දෙයියෙක් බ්‍රහ්මෙක් මොකෙක් අභූතයෙක් නවකයටද මේක? ඒ මිනිසුන්ට පිස්සු නෙමේද? පිස්සු. ඒ පිස්සුෙන් කෑ ගහ ඒකට ආගමක් කියන ලේබලයක් දාගෙන ඉන්නවා. මේ ලෝකෙට මහා විශාල හානියක් මේ ආගම. ආගම් වලින් මිනිස්සුන්ගේ මනස පිරිසිදු කරනවා වෙනුවට විනාශ කරලා තියෙනවා. ඉතාම සොඳුරු ලස්සන පොඩි කිරිකැටි බිලිනෙක් මෙලොවට පහළ වෙනවා. එදා ඉඳලා ඊට පස්සේ ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී ඔළුවට දාලා මිනිස්සු කුපිත කරලා වයින් කරලා රොබෝ යන්ත්‍රයක් බවට පත් කළද නැද්ද තියෙන ලෝකේ? රොබෝ යන්ත්‍රයක් බවට පත් කළා තියෙන්නේ. කිසි විටක පින්තුනේ ඥානවන්ත සමාජය ඒ අවිද්‍යාවට හසුවන්නේ නැහැ. මේ මිනිස්සු අසරණයි. නොදකපු දෙයක් පිළිබඳව විශ්වාසයක් තබාගෙන ජීවිතේ කල් ගෙවනවා. මේ ලෝකෙ කොහෙද පින්නතුනේ කාටවත් ආගම, කාටවත් ජාතිය, කාටවත් වර්ගය, කාටවත් කුලයක්? ඕ මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ හැම දෙයකින්ම වැහුනේ සත්‍ය. ඒ හැම දෙයකින්ම වැහුනේ මනුෂ්‍යත්වය. සත්‍යයට ආගමක් නැහැ, මනුෂ්‍යත්වයට ආගමක් නැහැ. ඒ නිසා ආගමිකයේ උනහාම අවිද්‍යා සහගත මිත්‍යා දෘෂ්ටික ඔවුන්ට මතු කරගන්න නොහැකි වෙලා තියෙනවා. ඔවුන් ළඟ තියෙන මනුෂ්‍යත්වය පහුගිය මාසේ වැඩ සිටියේ මම ඔස්ට්‍රේලියාවේ. මාසිකට ආසන්න කාලයක් ධර්ම දේශනා කළා. මම එහෙට ගිහිල්ලා ඇහුවාම මේ මිනිසුන්ට ආගමක් තියෙනවද කියලා. 90%කටම සුද්ධන්ට ආගමක් නැහැ කිව්වා. මංකෝ මේ මිනිස්සු නාස්ති වෙච්ච පිරිසක්ද කියලා. නෑ කිව්වා, හරි හොඳයි කිව්වා, හරි ආචාර ශීලයේ කිව්වා, හරි කරු කරනවා, හරි නීතිගරුකයි, හරි හොඳයි කියනවා. එහෙම කාටවත් කරදරයක් හිරිහැරයක් කරන්නේ පොඩි දෙයකට ස්තුති තැන්කියු කියනවා, පොඩි වරදක් හරි වුණොත් සෝරි කියනවා, එහෙම නැත්නම් ඒක නිවැරදි කරනවා. හරි සංවේදී මිනිස්සු, හරි හොඳයි කිව්වා. මං අහුව මේ මිනිස්සු මෙච්චර හොඳ වුණේ කොහොමද කියලා. කටිර හිතා ගන්න අමාරු. මං කෝ මේ මිනිස්සුන්ට ආගමක් නැහැනේ, ඒකයි මෙච්චර හොඳ කියලා. ආගමක් තිබ්බනම් අනිත් කෙනා දිහා වපර ඇහිම් බලනවද නැද්ද? බලනවා. එහෙම නැහැ. බෞද්ධ භික්ෂුවට ආදරේ, ශ්‍රී ලාංකිකයෙක් කිව්වහම කැමති. ඒකට හේතුව බුද්ධ ආගමත් එක්ක බැඳිලා. බෞද්ධ භික්ෂුවට බොහොම ආදරේ. හේතුව ඒක ආගමකට එහා ගියපු, රිලිජන් එකකට එහා ගියපු දර්ශනයක් වන නිසා. ඒක වර්ගවාදයක් ඇතිකරවන, දෘෂ්ටිවාදයක් ඇතිකරවන, සංකල්පවාදයක් ඇතිකරවන ධමයක් නෙමේ. අපූර්වමේ විශ්වීය ස්වභාව ධර්මය, තථාගත ධර්මයේ මතු කරන දෙයක්. ලෝතර බුදුරජාණන් වහන්සේ දෙවුරම් මෙහෙර වැඩ ඉන්න සමයේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා මග ගමන් කරන කෙනෙක්ගෙන් ඇසුවොත් ඔබ කොහෙද ගියේ කියලා. ත්‍රිපිටක ධර්මයේ තියෙනවා පින්නතුනේ, ඒ හැම කෙනෙක්ම ප්‍රකාශ කර තිබෙන්නේ තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. හරි වැදගත් දෙයක්. මොකද්ද මේ තථාගත කියලා කියන්නේ? සංකල්ප වලින් තොර, දෘෂ්ටි වලින් තොර, මතවාද වලින් තොර, වාද ભેද වලින් තොර, ස්වභාවික සත්‍ය ප්‍රකාශ කරන්නේ, දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරන නමක් තමයි මොකද්ද හැමෝම කියන්නේ? තථාගතයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දුටුව මේ දෘෂ්ටි ජාලයක් තුල අතරමං වෙන මිනිස්යන්ට සම්මාදිට්ඨියට පස්වන්න, යහපත් දැකීම මතු කරගන්න, යහපත් දැකීම මතු කරගන්න පුළුවන්කම තිබෙන්නේ තමා තුළින් පළවෙනි දෘෂ්ටිය නැති කරන්න ඕන. මොන දෘෂ්ටියද අපිට තියෙන්නේ? මාසෝන් දිට්ඨියද නෑ, සක්කාය දිට්ඨිය. පළවෙනි සංයෝජනේ දහසක් දස සංයෝජන වලින් පළවෙනි සංයෝජනේ මොකද්ද? සක්කාය දිට්ඨිය. අර මුලින් කියපු කරුණු මනාකොට හඳුනාගත්තනම් ඔබට සක්කාය දිට්ඨිය තුල තදින් ඇලෙන්න බෑ. මම මම කියලා හිතුවට මේක මමෙ පෙන්නන්න පුළුවන් කම නෑ. බුදුරජාණන් වහන්සේ අභියසට පැමිණිනු එක්තරා ව්‍යාපාරිකයෙක්, එහෙම නැත්නම් සිටුවරේ හරි අපූරු කතාවක් කරනවා. ස්වාමීනි, මට මෙච්චර ගවයෝ ඉන්නවා, මෙච්චර කරත්ත තියෙනවා, මෙච්චර සේවකයෝ ඉන්නවා, මෙච්චර ධනෙ තියෙනවා කියලා ඔහුගේ පුරසාරම කියනවා. කවුරුත් ආසනේ නේද? අනික් කෙනාට වඩා මට තියෙනවායි කියලා පෙන්නන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඒ අපේ අනවබෝධය නිසා යහගත්තේ තියෙන ගඩොල් කැටේ මෙහා වත්තට අරගෙන මේක මගේ කියලා හිතන එක, ඒක මානසික රෝගයක්. ඒක අපේ වෙන්නේ නැහැ. මහ පොළොවේ දේවල් හැමදාමත් තියෙන්නේ මහ පොළොවේ කොතන තිබ්බා. ඊට වඩා උතුම් දර්ශනයක් අපිට තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ මට තියෙනවා, මම කරනවා ආදී වශයෙන් මම ගැන ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරායේ ආක්මණයට, ඔබ මෙතෙක් වෙලා කියවුවේ තියෙනවයි කියපු දේවල් පිළිබඳව මම දන්නවා. ඔබ හොඳ සිටුවරේ. ඒ නිසා ඔබට ඒ ධනය තියෙනවයි කියලා මම දන්නවා. හැබැයි මම දන්නේ නැති එක දෙයක් තියෙනවා. ඔබ මෙතෙක් වෙලා මම 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 යයි ආමන්ත්‍රණය කළේ කාටද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම ඔබ දන්නවද? අපි හරිම සරල තැනක ඉන්නේ නේ. අනුන්ගේ ඉඩම් වල මුල් ගැල දාගෙන මේක මගේ කියලා හිතනවා. හරි බොරයක් තියෙනවනේ මේ ලංකාව, මේ ලංකාව කාගෙද කියලා මේ හිතා ගන්න බරුව හරි ප්‍රශ්නයක් තියෙනවා. එක එක්කෙනා කියනවා මේක මගේ කියනවා, අර කට්ටියක් කියනවා මේක මගේ කියලා, ඊළඟට මේක මදීනවා, ඊට පස්සේ කැලියෝනේ කියනවා. ඔයගොල්ලෝ ප්‍රශ්න ඇත්තටම මේ රට කාගෙද? මේ රටේ මේ ජීවත් වෙන කිසිම මිනිස්සෙකුට මේ රට අයිති නෑ. මේක මහ පොළොව, මේක ගෝත්‍රික කණ්ඩායම් කී දහහක් මේක මගේ මගේ කිය කී මලාද මේකේ. මේ මිනිසුන්ට නැති වෙලා තියෙන ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, වර්ගවාදයෙන් මොකද ඒ? මනුෂ්‍යත්වය. මිනිස්කම නැති වෙලා තියෙන මේ රට නෙමෙයි මම කියන්නේ, ඔබේ මේ ඉඩම ඔපේ ඔබේනේ නේ. මං ආදී පරමාර්ථයේ ධර්මයේ ඒක අර ආදීසි සභාවෙන් දීපු ඔප්පුවනේ දෙන්නේ. සබාධමින් මේ ඉඩම මගේද? නැහැ, මගේ නෙමෙයි. ති බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද, අවිජ්ජාපච්චය සංඛාර. මේ අවිද්‍යාව හේතුවෙන්, අනවබෝධයේ හේතුවෙන් මේ රැස්වීමයි තියෙන්නේ. මේ ධර්ම තේරුම් කරගත්තොත් මේ මනුෂ්‍යත්වයේ කියන එක ඉස්සරහට අරගෙන අර ආගමික, ජාතික, වාර්ගික කියන ඒවා පිළිකුල් කොට සලකා ඒවා කුණු බාල්දියට දාලා මනුෂ්‍යත්වයෙන් ජීවත් වුණොත් මේ රට මොනතරම් ලස්සන වේද නේ? මේක මතු කරගන්න උතුම් දර්ශන ඥානයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. නැත්නම් හිතන්නේ ආගම් ඔක්කොම එකයි කියලා. ආගම් ඔක්කොම එක වෙන්නේ කොහොමද? ඒක මිනිස්සු මරන්න කියනවා, අතපය කපන්න කියනවා, බෙඩි කපනවා, ගල් ගහලා මරලා දානවා. ඒ ආගම් පෝෂණය කරන්න අපමල් රේණුවකින් හරි උදව් දෙන හැම කෙනාම යනවා විචි මහා නරකයට. හේතුව මිත්‍යා දෘෂ්ටියට උදව් කළාට. ඒවා ගන්නෙ ව්‍යාගන් ලේබල් දාගත්ත ත්‍රස්තවාදී සංවිධාන කණ්ඩායම්. ලෝකේ ආගමක් පිළිගන්නට තිබෙන්නට ඌමනා කරන ප්‍රධාන සාධක ටික තියෙන්න ඕන. ඒක තමයි මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙන්න බෑ. එහෙම උල්ලංඝනය වෙනවා නම් ඒක ආගම නෙමෙයි, ඒක ත්‍රස්තවාදය. බුද්ධාමෙන් එහෙම උල්ලංඝනය වෙන තැනක් තියෙනවා නම් ඒකත් අපි හදා ගන්න ඕනේ. එහෙම තැනක් වෙනවද? නැහනේ. කොයි විකවත් තැනක් නැහැ. අපි මිනිස්සුන්ට ඇඳුමට නීති දාලා නැහැ, කනබොන එකට නීති දාලා නැහැ, ඈ දුරාභේදය තහනම් කියලා කිව්වයි කියලා අල්ලලා අරගෙන ගස් බැඳලා ගල් ගහන්නේ නැහැ, ඈ ඒ මිනිස්සුන්ට වද දෙන්නේ. මේ නිදහස තුළින් විශිෂ්ට කල්ලිවාදයක් නැතුව ඥානණයෙන් පුබුදවන අපූර්ව මිනිකැටයක් අපිට ලැබිලා තියෙනවා. ඒ බුද්ධ රත්නේ, ධම්ම රත්නේ අප්‍රමාදීව මේ පිහිට ලබන්න පින්තුනේ. අප්‍රමාදීව පිහිට ලබන්න, අප්‍රමාදීව පිහිට ලබන්න. මොකද ධර්මයේ පමණ ඔබට සහනය පිටරොන දෙයක් තව දෙයක් නැහැ. ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ අඳුන ගන්න, ඒ හඳුනා ගැනීමෙන් බුදුහාමුදුරන්ගේ ලක්ෂණ දෙගුණ තෙගුණ කරලා, දහස් ගුණයක් කරලා, කෝටි වාරයක් කරලා, අනන්තයක් කරලා දකින්න පුළුවන්. ලෝකේ ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරු දෙන්නයි. එකම බුදුහාමුදුරු. එක්කෙනෙක් තමයි පතිම බුදුහාමුදුරු. ප්‍රතිමාවෙන් දකින්න පුළුවන් බුදුහාමුදුරු. තව බුදුහාමුදුරු කෙනෙක් ඉන්නවා අපපතිම බුදුරජාණන් වහන්සේ. ප්‍රතිමාවක් ඇති රූපයක් ඇති බුදුහාමුදුරන් වහන්සේ, අනිත් එක බුදු ප්‍රතිමාවක් නැති බුදුහාමුදුරන් වහන්සේ. ඒ කියන්නේ ධර්ම රත්නය. ඒකයි යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා මතක් කළේ. ඔබ ධර්මයේ දකින්න විතර දකින්නේ පරමාර්ථයෙන් බුදුහාමුදුරු. එහෙනම් අපි පරමාර්ථයෙන් බුදුහාමුදුරු දකින්න ඕන. පිළිම වහන්සේගෙන් හදන බුදුහාමුදුරු ගලින් නැලලා තියෙන ඒවා කඩලා බිඳලා බෝම්බ ගහලා විනාශ කරනවා. එහෙත් මේ අපපටිම බුදුහාමුදුරු විනාශ කරන්න බෑ. ඒ නිසා ඔබ පරමාර්ථ වශයෙන් බුදුන් දකින්නයි කියන්නේ මේ ප්‍රතිමාවක් නැති බුදුහාමුදුරුව දකින්න එක. ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න එක. නිර්වාණ ධර්මයන් අවබෝධ කරගන්න එක. මලාට පස්සේ නූපදිනවයි කියන දෙයට වඩා එහා දෙයක් ධර්මයේ තුල තියෙනවා. ජීවත් වෙලා සිටියදී නිමීහ නැහිල්ලේ සන්තෝෂෙන් ජීවත් වෙනවයි කියන කාරණය. ඉතින් අපේ දේශනා පිළිතුරේ අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා නිවන් මඟ TV නැත්නම් ශ්‍රී ලංකා බුදුබණ ආනන්ද තේරෝ කියවුවාම මගේ දේශනා තමයි විශාල ප්‍රමාණයක් තියෙන්නේ. ඒවා විදේශයක අය අහලා ඔවුන් කියන දේ තමයි ඔවුන්ගේ ජීවිත සැනහෙන විදිය, ශාන්තියටපත් වෙන ආකාරය. ඒ සියල්ල සිද්ධ වෙන්නේ ඥානීය වැඩිමෙන්, ප්‍රඥාව වැඩිමෙන්, ප්‍රඥා ධනෙ එකතු කරන්ඩ, ශ්‍රද්ධා ධනෙ එකතු කරන්න, සුත ධනෙ එකතු කරන්ඩ. ඒවා විශාල ධන සම්පත් වෙන තුනේ. ඊට පස්සේ යාළු ළමෙක් ගන්න ගියාම බලන්න මෙයා ළඟ මේ දෑවැත්තට නම් මෙච්චර දින ප්‍රඥා ධනෙ කොච්චර තියෙනවද කියලා හොයන්න. කොළු ගැටේ හොයනකොටත් කොල්ලට කාර් එකේ නම්බර් එක මොකද්ද කියලා හොයන්න නැතුව පොඩ්ඩක් බලන්න මේ මිනිහට මොලේ තියෙනවද කියලා, ප්‍රඥා ධනෙ තියෙනවද කියලා. දරුවෝ වුණත් කොහේ ධන සම්පත් වලින් ඉස්සරහට දල්ලු කරන්නේ නැතුව මේ මිනිස්සයට ප්‍රඥාව ධන තියෙනවද, ආත්ම සංවේදී මිනිස්සෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕන. ඒවා උදා කර ගැනීමෙන් තමයි පින්තුනේ අපිට සමගිය, සාමය, සහජීවනය, පැවැත්ම, සතුට මේ හැම දෙයක්ම රැකගන්න හැකියාව ලැබෙන්නේ. අපි කවුරුත් ආසයි සන්තෝෂෙන් ජීවත් වෙන්න. හිත පිරිසිදු වෙන්න ඕන, ගත පිරිසිදු වෙන්න ඕන, නිවස පිරිසිදු වෙන්න ඕන. තමන්ගේ දැක්ම, තමන්ගේ විෂන් එක, අනාගතයේ තියෙන කාල සටහන ඉතාම පවිත්‍ර වෙන්න ඕන, පිරිසිදු වෙන්න ඕන. හදවතට සංවේදීව ජීවත් වෙන්න ඕන. අනවශ්‍ය වේදන් සියල්ල කපා හරින්න ඕන. ඵලදායී දේ පමණක් ඔබ කරන්නට ඕන. ඔබේ ජීවිතේ වැවෙන්නට ඉඩ හරින්නට ඕන. අරය තරහවේ, මෙයා තරහවේ කියලා එහෙම වෙන්න ඕනේ නැහැ. තමන්ගේ දර්ශනය ඍජු නම් නිවැරදි නම් ඒ මඟ තමන් ගමන් කරන්න ඕන. ඒ තුලින් තමයි උචුපටිපන්න භාවය, ന്യാයපටිපන්න භාවය අපි තුල ඇති වෙන්නේ. ඒ සංගුණ කියලා කියන්නේ මේ බුද්ධ ශ්‍රාවක වෙන හැම කෙනෙක්ම පුරුදු කළ යුතු ගුණාංග. දැන් මේ ධර්ම දේශනාව අහලා මේ ගත්ත සාරයත් එක්ක ඔබට කිසි දෙයක් කරෙහි ගැටෙන්න බෑ. මොනෝ හරි ටිකක් වැරදි වැරදි කියලා ඉවර වෙලා ඔළුවේ දාගෙන හැම දෙයක්ම දිහා වැරදි වැරදි කියලා බලමින් වෛර කරමින් සිටීම බුද්ධාගම නෙමෙයි. එහෙමනොත් ඒක ලොකු වරදක්. අපි ගුණ ගොඩක් දිහා වැරදි වෙලා බලන් ඉන්න කැමති නෑනේ. ඒ වගේම ඔබේ හිත රිදවන ගැටලු ඇතිවර වෙන දෙයක් දිහා ඔබ බලන්න හැරිලවත් බලන්න අවශ්‍ය නෑ. ඔබ හොඳ දිහා, හොඳ දෙයක් දිහා බලන්න. නිල මැස්සෙකුට පුළුවන් පේරාදෙනිය මල්වත්තේ කුණු ගොඩක් තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න. පුළුවන්ද බැරිද? නිල මැස්සෙකුට පුළුවන් පේරාදෙනිය මල්වත්තේ කුණු ගොඩක් තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න. සමනලෙකුට පුළුවන් භූමණ්ඩල කුණුගන්දෙත් මල් ගහක් තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න. දැන් ඒ කුණුගන්ද තියෙනවද දන්නේ නැහැ. ඒකත් හොයාගන්න පුළුවන් මල් ගහක්. දැන් ඔබ කැමති නිල මැස්සෙක් වෙන්නද සමනලෙක් වෙන්නද? එනිසා මහත්යගේ කුණු ටිකක් තියෙනවා, මල් ටිකක් තියෙනවා. එනිසා කුණු පැත්තේ බලන්නේ නැතුව මල් ගොඩේ වහලා ඉන්න එකයි තියෙන්නේ නෝනලා. නෝනලාගේ පොඩි පොඩි අඩුපාඩු ගන්න තියෙන අපේ නෝනලගේ කට එහෙම හොඳ නැහැ. කට ඇරියොත් ඉවරයි. බිස්නස් පාඩුවේද එහෙම කල්පනා කරලා ඉවර වෙලා අර කුණු ගොඩේ වහන්න එපා. අර මල් ටිකේ බහලා තමන් ජීවිතේ ලස්සන කරගන්න ඕන. ලස්සන පැත්ත බලන්න ඕන, හොඳ පැත්ත බලන්න ඕන. බුදුහාමුදුරුවෝ දෙතිස් කතා කියලා කිව්වේ එපයිම කියප කුණ කොට පැත්තට යන්න එපා කිව්වා. ඊට පස්සේ දස කතා දුන්නා. බලන්න හොඳ දේවල් දිහා නේද කල්පනා කරන්න බලන්න සාකච්ඡා මට ඒව කියලා දෙන්න බැරි. ඒවි කෙනෙක්ට තියෙනවද? එනිසා දස කතාවල ඉන්න හොඳ පැත්ත බලාගෙන ඉන්න. ඔබ සතුටෙන්ද ඉන්නේ? එහෙමනම් ඔබ පින්වතෙක්, පින්වන්තියක්, පින්වත්නි කියලා අපි කතා කරන්නේ ඒ නිසා. පින කියන්නේ ප්‍රසාදයට, සතුටට කියන නම. හදවතේ ප්‍රසාදයට කියන නම. සන්තෝෂයෙන් ඉන්න කෙනෙක් විතරයි තින්වන්තයෙක් වෙන්නේ. පෞකාරයක් නම් එයාට ලොකු ලොකු පසුතැවීම් තියෙනවා. ඔය සියදිවි හානි කරගන්නේ පෞකාරය. පරිගැනීම් කරන්නේ පෞකාරය. එකට එක කිරීම කරන්නේ පෞකාරය. තමන්ගේ ජීවිතේ ප්‍රශ්න වැඩි කරගන්න වැඩපිළිවෙල ඇති කරගන්නේ පෞකාරය. පින්වන්තය හැම දෙයක්ම නිවාගෙන නිවාගෙන බුද්ධියෙන් ඥානයෙන් උපායෙන් සම්‍යක් ප්‍රයෝගයෙන් තමන්ගේ ජීවිත ලස්සන කරගන්න සාර්ථක කරගන්න අනුන්ට හානියක් නොකොට අනු මුලා කරන්නේ නැතුව තමන්ගේ ජීවිතේ සාර්ථක. ලොක කාටවත් බොරු කරන්න පුළුවන් එක්කෙනෙකුට බොරු කරන්න බෑ. කාටද? තමන්ගේ හිතට බොරු කරන්න බෑ. ඒ නිසා ඒක තැන තැනත් අපි බොරු කරනවා නම් ඒකේ තේරුම නෑ. ඒ නිසා හදවතට සමීපව ජීවත් වෙන්න හදවත ගොඩාක් දේ ඔබට කියා දෙවි. පින්තුනේ ඇත්තටම ඇත්ත කුසලය සහ අකුසලය පොතකින් කියා දෙන්න ඕනේ. තමන්ගේ හිත ඒක දන්නවා. නරක දෙයක් කරනකොට ඔබේ හිත ඒකට ඉඩ දෙන එකක් නෑ. ඉඩ දුන්නේ නැති වුනහම තමන් ඒ දෙයින් වැළකී වාසය කළ යුතුයි. හොඳ දෙයක් කරන විට ප්‍රශංසා කරයි. රජුන් විසින් ලබා දෙන සම්මානයකට වඩා තමන්ගේ හිත තමන්ට ප්‍රශංසා කරනකොට සතුටක් නොදැනේද? එනිසා වටින්නේ රජුන් විසින් ලබා දෙන සම්මානය නොවේ, තමන් විසින්ගේ හිත තමන්ව ප්‍රශංසා කිරීම. යාදු මල් පහන් පූජා කළා, දාදුන් වහන්සේලා වන්දනා කරගෙන ගෙදර ගියාම ඔබේ හිත කියයි කොල්ල බොහොම හොඳයි, අද හොඳ පින්කමක් කළා කියනවද නැද්ද? කියා වෙනද නම් මේ වෙලාවට ඔබ ඉන්න තැන නෙමෙයි අද ඉන්නේ. හරිෂෝ ඒ නිසා තමන්ගේ හිත තමන්ගේ ප්‍රශංසා කරනකොට පුදුම සතුට. තමන්ගේ හිත පින්නතුනේ මේ ලෝකේ තියෙන ලක්ෂණම මල් උද්‍යානය කරගන්න. සමහර අය ඉතින් ওই දුකයි ශෝකයයි වේදනාවයි කනස්සල්ලයි අයියෝ එපා වෙලා තියෙන්නේ කියලා කියන්නේ මොකද? තමන්ගේ හිත ලෝකේ තියෙන මහා ගුණකන්ද කරගෙන කාලයක් ගියාම විපාක ලැබෙනවා. එනිසා සුවඳවත් දේ එකතු කරන්න, ධර්මය එකතු කරන්න, හොඳ දේ එකතු කරගන්න, අවදීන් සිටින්න, නුවණින් කටයුතු කරන්න. එනිසා මේ ධර්මය අපිට ප්‍රථමාධාර පෙට්ටියක් වගේ ආදී උපකාරකයි. මොකද ප්‍රථමාධාර පෙට්ටියක් තුවාල වුණාම නෙමෙයි ගෙනල්ලා තියන්නේ, තුවාල ඇදෙන්න කලින්. එහෙමනම් ධර්මයක් තෝරන ප්‍රශ්නේ හටගත්තාමද නෑ පින්නතුනේ. ධර්මයේ අවශ්‍යයි ප්‍රශ්න ඇති වෙන්න කලින්. බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. කාලි ප්‍රශ්නයක් නෑ කියලා මට අවසරයක් ලැබිට තියෙනවා. ඒ සතා විනාඩි කීපයක් අනුශාසනා කරන්නම්. ධර්මයෙන් ජීවිතය නිවාලනවා, සංසුන් කරනවා. ඒ නිසා අපි ධර්මය පිළිබඳව අවබෝධය දියුණු කර ගැනීම වඩා වැදගත්. සැනසිලිදායක ජීවිතයක් ගත කරන්නට තියෙන ප්‍රධාන බාධකය ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නත් කලින් සොයාගෙන තිබුණා, පිළිතුරු හොයාගෙන තිබුණේ නැහැ. ප්‍රශ්නේ හොයාගෙන තිබුණා, පිළිතුරු හොයාගෙන තිබුණේ නැහැ. ඒ කාඩවත් හොයාගන්න බැරි වුණු ප්‍රශ්නෙ තමයි ලෝතුරා බුදුහාමුදුරු පිළිතුරු හොයාගන්නේ. මොකද මේ සියලු ප්‍රශ්නවලට මූල සාධකයේ මූල කාරණය කවරක්ද? කුමක්ද? මමත්වය. ඔබේ ගෙදර තියෙන ඕන ප්‍රශ්නයක් බලන්න, ගමේ තියෙන ඕන ප්‍රශ්නයක් බලන්න, පන්සලේ තියෙන ඕන ප්‍රශ්නයක් බලන්න, සමාජයේ තියෙන ඕන ප්‍රශ්නයක් බලන්න, ලෝකයේ රටේ ප්‍රශ්නයක් බලන්න, මූල සාධකය කවරක්ද? මමත්වය. මමත්වය තුලින් තමයි හැමදේම පැනනගින්නේ. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මමත්වයේ මොන වගේ දෙයක්ද කියලා උපමා කරනවා. මහණනි, හරියට අර වෙල්යායවල් අයිනේ තියෙන කණුවා, මේ තෙල් තියෙන හැමදේම ඔය පිටේන හැම අයිනේ කණුවක් තියෙනවා. ඔය කණුවේ එක එක හරක් එක එක දවසට ගෙනල්ලා එක එක කියන ගෙනල්ලා ගැට ගහලා හරකට කන්න කෑම සලස්සනවා. ඒකට අපි කියන්නේ ගොම් බඳින කණුව කියලා. සමහර මෝඩයෙක්ට කියන්නේ ගොම් බඳින කණුවක් කියලා කියන්නේ ඒකයි. සීලු දෙනා සතුවම තියෙන මමත්වය බුදුරජාණන් වහන්සේ උපමා කළා ගොම් බඳින කණුවක් කියලා. හරක් බඳින කණුවක් වගේ කියලා. ඇයි මේ කණුව තියෙන විට මේ කණුවේ නොයෙකුත් දේවල් ගෙනල්ලා සංකල්ප දෘෂ්ටි බඳලා දාන්න පුළුවන්. මමත්වයේ තියෙන නිසා. ඔබේ මමත්වය හරි අසරණයි. මමත්වය යම් විසඳුමක් මේ ලෝකෙ සොයනවා. මේ දියුණුව කියලා මහා දෙයක් කරගෙන මොකද්ද මේ හොයන්නේ? දියුණුව හොයන්නේ. සැනසීම හොයන්නේ. සාමය හොයන්නේ. ඔබ කරන හැම දෙයක්ම කුමටද ඔබ කරන්නේ කියලා ඇසුවොත් ඔබේ පිළිතුර කුමක්ද? සැනසීම, ජයග්‍රහණය. හැබැයි මේ ලෝකෙම මිනිස්සු දුවගෙන යන ඒ කිසිම තැනකින් හම්බ වෙන්නේ නැහැ ඒක. හැමෝම දිය නොලබා මිය යන මුවරලක් වාගේ නොසෑහීමටපත් වී සමුගන්නවා. දැන් මේ රටේ බලය නිලයේ තිබුණ ගොඩාක් අය නැති වුණානේ ජනාධිපතිවරු බව. මම අහන්නේ සාහනෙන් මේ කියන්නේ. දැන් ඉන්න අය හරි සාහනෙන් සතුටින් මේ අයද හිත හදාගත්තොත් අවංකවම අවබෝධයෙන් පුළුවන් නැත්තම් අසහනේ. එංගලන්තේ මහරජුරෝ වුණත් අර බකින්හම් මාලිගාවේ තට්ටු උඩට වෙලා ඉන්නේ වෙන්නේ මලාට පස්සේ හිත හදාගත්තේ නැති වුණා. ඒ නිසා හොඳ ගතියක් තමා තුළ ඇති කරගන්න. ඒකයි මල්වත්තක් හදාගන්න කියලා කියන්නේ තමන්ගේ හිතේ පිරිසුදු සිතුවිලි ඇති කරගන්න කියන්නේ. ඒකයි ඔබ කුණු කහලා දාන්න එපා. ඩස්ටින් එකක් නෙමෙයි අපේ මනස. අපි කුණු කහලා දාන්නේ ඩස්ටින් එකට. රත්තරන් බඳුනා. එහි මැණික්ගල් තමයි තැම්පත් කරන්න ඕන. වටිනා කියන මැණික්ගල් තමයි ඒකේ තැම්පත් කරන්න ඕන. ඒකේ කුණු දේවල් අපිරිසුදු දේවල් දාන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මිනිස්සු වුණාට ඔක්කොම මිනිස්සු නෙමෙයි, විවිධ මිනිස්සු ඉන්නවා. මනුස්ස මනුස්ස කියන ගුණාංගයේ මිනිස්සු ඉන්නවා. ඇතර ඉන්න ගොඩාක් අය එහෙමයි. 80% විතරම මනුස්ස මනුස්ස ගුණාංගවල ඉන්නවා. ඊට වැඩි හොඳ ගුණාංගවල ඉන්න අයත් ඉන්නවා. මනුස්ස දේව වගේ ගුණාංගවල ඉන්න අයත් ඉන්නවා. මට හිතෙනවා එහෙම ඉන්නවා කියලා. අපි ලොකු හාමුදුරුව වගේ අය මේ මනුස්ස දේව නිවහන්සේට සතුට වෙන්න පමණක් නෙමෙයි, අන් අයගේ සතුට වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු නිසා මනුස්ස දේව. ස්වාමීන් වහන්සේලාගේ බලාපොරොත්තු උන්වහන්සේලේ ගණේට ලැබෙනව හදවතින්ම එතෙන් දෙන්නව. මනුස්ස බ්‍රහ්ම ඒ විතරක් නෙමෙයි, අනිත් පැත්තත් එහෙමයි නේ. මනුස්ස තිරිසන්, මනුස්ස යක්ෂ, මනුස්ස පෙරේත වගේ ආත්මක් තියෙනවා. ඒ නිසා චරිතය මොකද්ද කියන එකයි වැදගත්. තමන්ගේ පැවැත්ම කොයි විදියටද ගරුක කර්මය තමන් සලසා ගන්න කියන එකයි වැදගත්. සාවධියෙන් ඉඳලා මේක ස්වභාවයෙන් අපිට කියන්න බෑ. වාහනයක් පදවනවයි කියන කාරණේ ගත්තාම හැම මොහොතකම අවදීන් එන විදියට යහපත් විදියට තමන් ප්‍රභාතයට නොවැටෙන විදියට වාහනේ පදවගෙන යන එක නෙමෙයිද කරන්නේ? ඒකයි කරන්නේ. ඒ නිසා ජීවිතයට එක රාමුවක් හදලා දීලා මෙන්න මෙහෙම ජීවත් වෙන්න කියලා කියන්න බෑ. ඔබ අවදීන් එන කරුණ ඔස්සේ ඔබ සංවේදීව යහපත් විදියට තමන්ගේ ජීවිතේ හසුරුවා ගන්න කුසලතාවයක් තමන්ට තියෙන්න ඕන. අභිමානයෙන් සිටින්න, ආඩම්බරයෙන් සිටින්න, හීනමානයෙන් ඉන්නපා. කිසි කෙනෙක් කිසි කෙනෙකුට යටත් වෙන්න ඕනේ නැහැ. උසස් වෙන්න ඕනත් නැහැ. ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම මිනිසයා කියලා හිතන්න. ඒක අතිමානයක්ද? නෑ, ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම මිනිසයා බවට පත් වෙන්න පුළුවන් මේ අතිමානය හා ඊනමානය දුරු කළොත් පමණයි. හැම තිස්සෙම අපේ හිත දැවෙන්නේ හීනමානයෙන් සහ අතිමානයෙන්. මට වඩා වටින ඔරලෝසුවක් දැක්කොත් ආ ඒ ඔරලෝසු මට වඩා වැඩි නේ කියලා යාට හීනමානයක් හටගන්නවා. ඊට වඩා අඩු එකක් දැක්කොත් ආ ඒකට වඩා මගේ හොඳයි නේ. ආ ඊළඟට වාහනේ නම්බරින් ගණන් හදන වැඩේ හරි නේද නේ. මං අහුව ඔය රටවල් වල ගියාම මෙහෙත් වාහනේ මිනිස්සු වනිනවද කියලා. හපුව නෑ, මේ මිනිස්සු වාහනේ වනින්නේ නෑ. කරත්ත ගියත් එකයි, කරත්ත නෑ හැම වෙලාවට. ත්‍රිවිලරුත් නෑනේ රටවල්. තේන්නේ වාහනේ ඉතින් මොන වාහනේ ගියත් ඒ මිනිස්සයෝ සලකන්නේ එක විදියකට. එහෙම ඇඳුමින් පැළඳුමින් අඳුම විදියට උස් පහක් ભેදයක් නෑ මේ අපිටනේ පස්සෙ තියෙන්නේ. අපි ඒවට ගරු කරන එකක් වැරදි. ඒව ඔස්සේ අපි ගෞරවය බලාපොරොත්තු වෙන එකක් වැරදි. නමුත් ලංකාවේ දෝෂේ තියෙනවා. හාමුදුරුවනත් එච්චරයි. ත්‍රිවිලරකින් වැඩියා මේක විදියයි. වාහනකින් වැඩියාම තව විදියයි. මගේ නමුණත් අරන්ගේ පෙජරෝහෙක හරි ගියාම හරි ප්‍රශ්නයක්. පෙජරෝහෙකින් බැස්සාම හාමුදුරුවෝ ටවුන් එකේ හරි හරි ප්‍රශ්නයක්. පයින් ගියොත් අතට මුකුත් නෑ. කවුරුත් අඳුරන්නේ නැහැ, hina වෙන්නේ නැහැ. එනිසා මේ දෙපැත්තේම තියෙන දුර්වලතා නැති කර ගන්න ඕන. අපි එකෙන් ගෞරවය බලාපොරොත්තු වීමත් ඒ වගේ දේවල් වලට ගරු කරන එක. මොකද මිනිස්සුගේ යකඩ කොටවල් දිහා බැලලා මිනිස්සුන්ට ගරු කරනවා කියන්නේ මොනතරම් පහත් බුද්ධියක්ද ඒක? බලන්න මේ මිනිස්යාගේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඥානය, ගුණය, සීලය. බලන්න කොච්චර මේ මිනිස්යා ළඟ වටිනා කියන දර්ශනයක් තියනවාද කියලා කියන්නේ. ඒකයි වැදගත්. ඔබ ඒ උදාර ගුණයෙන් පිබිදෙන්නට ඕන. මම පොඩි කතාවක් කියන්න, මේ කතාවත් එක්ක ධර්ම දේශනාව අවසන් වෙනවා. මේ කතාව හැම දිනාටම හරි වැදගත් දෙයක්. දේවරම් මහ විහාරයට පැමිණෙන තරුණ කුමාරයෙක් දිගටම බුදු පියාණන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කළා. මාස ගණනාවක් ශ්‍රවණය කළා. ඒ ශ්‍රවණය කිරීමෙන් පසුව යම් ප්‍රශ්නයක් හටගත්තා. මොකක්ද ඒ ප්‍රශ්නේ? මෙයාට මේ කොච්චර මේ නිවන කියන්නේ මේකයි කියලා කිව්වට මේක තේරෙන්නේ නැහැ. දැන් අපි නයි දාතෑරලමනේ දාලා තියෙනවනේ, ඒක නේ නිවන් දකින්න බෑ කියන්නේ. එහෙම ඉන්න එපා. එහෙම හිතුවොත් ඒ බෞද්ධයෙක් නෙමෙයි. අපිට නිවන් දකින්න පුළුවන් කියන අදහස අපි ඉන්න ඕන. ඉතින් මේ කුමාරයා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන කියලා. ඒ කාලෙත් එහෙම ලේසි මුණ ගැහෙන්න බෑ. බුදුහාමුදුරු ඔබ අවස්ථාවක් බලාගෙන ඉඳලා තමයි මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඒ අවසරයක් ලැබුණු වෙලාවක මුණ ගැහුණා මේ කුමාරයා. කුමාරයා මුණ ගැහිලා අපූර්ව ප්‍රශ්නයක් ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ මම බොහෝම කාලයක් තිස්සේ බණ දහම් අහනවා. ඒ වුණාට මට මේ මොකද්ද කියලා, නිවන තියෙන්නේ කොහෙද කියලා මට තේරෙන්නේ නැහැ. නිවන කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. මට මේ දිග බණ කිව්වම මට මේක හකුලවල තේරුම් ගන්න බෑ. මං හිතන්නේ අපේ පින්නතුන්ට මේ ප්‍රශ්නේ තියෙනනේ. මේ සූත්‍ර අභිධර්ම නේ, ධාතුවා ටීකා ටිප්පණි ඔක්කොම ටිකෙන් හකුලවල තේරුම් ගන්න බැරි ගැටියක් තියෙනවා. දේශනයක් වුණත් ඒකට කැඩි කරලා තේරුම් ගන්න බැරි අපහසු තත්ත්වයක් තියෙනවා. මේ කුමාරයටත් ඒ ප්‍රශ්නේ තිබ්බා. කුමාරයා කියනවා, ස්වාමීනි මට ওই දිග දිග බණ කියන්න නැතුව කියන්න බැරිද ස්වාමීනි? කෙටියෙන්, ඉතාම කෙටියෙන් ওই නිවන කොහෙද තියෙන්නේ කියලා. අර ලස්සන ප්‍රශ්නය. ඔයි නිවන තියෙන්නේ කොහෙද කියලා ස්වාමීනි මට කියන්න පුළුවන්ද? ඉතාලම කෙටියෙන්. බුදුරජාණන් වහන්සේ මේක මග ඇරියේ හොඳ උත්තරයක් දුන්නා. ඒ උත්තරය අහගෙන ගිහිල්ලා සති ගානක් තිස්සේ ධර්ම මනසිකාරයේදීලා උත්තරේ හොයාගෙන බුදුරජාණන් වහන්සේට ආවේ මාර්ගඵල ඥානයේ සමග. මොකද්ද උත්තරේ බුදුහාමුදුරන්ගේ? කුමාරය, යම් තැනක සතර මහා භූතයෝ නොපිහිටයිද එහි නිවන ඇත. කුමාරය, සතර මහා භූතයෝ යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. සාදු කිව්ව වැන්න ගියා. එද මොකුත් නැහැ. කෙටියෙන් කියන්න කිව්වේ බුදුහාමුදුරු කෙටියෙන් දේශනා කළා. දැන් මට තියෙන පරීක්ෂණය කරන්න. ඔය කුමාරවරුන්ට කුමාරිවරුන්ට ඔක්කොටම ඔය කතාව තමයි කියන්නේ. පුළුවන් නම් හොයාගන්න. පැහැදිලිද? සතර මහා භූත ධර්මයෝ නොපිහිටන තැනක් හොයාගන්න එකයි තියෙන්නේ. ඒ හොයාගන්නවත් එක්කම ඔබ ධර්මයෙන් අවදි වෙලා තියෙයි. ඒක ධම්මානුපස්සනා භාවනා ක්‍රමෙන් නිවන් දැකීමක්. තව කෝචලෙක් කියන්නේ ඇහුවා, ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා වැඩ ඉන්නේ කොහෙද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ හරි ලස්සන උත්තරයක් දුන්නා. ඒ දවස්වල තිබුණේ ආලෝකයට විදුලි පුබුළු නෙමෙයිනේ, පහන් බැල්මේ. ළඟ තිබුණු පහන, පහන් වැටක්ම තියෙන එකක් නිවලා. එතනක් තකින් ඇහුවා, මේ පහන් දැල්ල කොහෙද ගියේ? මේ පහන් දැල්ල දැන් කොහෙද පිහිටා තියෙන්නේ? අන්න එහි තමයි රහතන් වහන්සේලා වැඩ ඉන්නේ. ඔළුව තියෙන්නේ පාවිච්චි කරන්න. දුන්නේ තියන්න නෙමෙයි. හොඳට වැඩ ගන්න මේකේ. ගොඩක් අයගේ පුස් කරනවා. සොයන්න, විදර්ශනා කරන්න, පරේක්ෂණය කරන්න වෙන දෙයක් වෙන්නේ. චූලපන්තක හාමුදුරුව රහත් වෙන්න මොන වගේ භාවනාවක් කළාද? හැමෝම දන්නවනේ. සිංහලෙන් කිව්වොත් පිරිසුදු වේවා නේද? නැත්තම් රජෝහරණ. ඇත්තෙම ඔබ මේ රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන භාවනාව නිකන් හරි විතර හරි හැංගිලා හරි දවසක් දෙකක් කරලා බලන්න උත්සාහ කළේ නැද්ද? මෙන්න උත්තරේ නෑ. ඒ කියන්නේ ඔබ ධර්මයේ හසුවට පරිශ්‍රණය කරලා බලලා නෑ. වැරද බහැල ඇලට බහැල පීනුවේ නැහැ. ගොඩ ඉඳන් අපි තැබෑලෙන් පීනන පොත් ඉගෙන ගත්තා. ඇලට බැස්සහම කිලිද මැරෙනවා. ඒ නිසා වහාම ප්‍රායෝගික කරන්න ওই දේවල් වලින් මහා පුදුම විශ්මිත අවදීන් අපේ තුල අපේ මොලේ අපේ ඥානෙ ඇති කර ගන්න අපිට හැකියාව තියෙනවා. ඒ අවදීෙන් පින්නතුනේ අපේ ගත සිත නිවනවා. ප්‍රශ්න ගැටළු හිතට දැනෙන්නේ නැති මට්ටමට සංවර්ධනය වෙනවා. කොච්චර හොඳද තමන්ගේ හිත වද දෙන නොවන, පීඩා නොදෙන මට්ටමට තමන්ගේ හිත සංවර වෙනවායි කියලා කියන්නේ, සංසුන් වෙනවායි කියලා කියන්නේ පින්නතුනේ. ඒක මහා ආශ්චර්යයක්. ඒක තමයි බුදුහාමරගේ පිහිටය. අත්පදීපා විහෙරද තමන්ට තමන් ආලෝකයක් වන්න. ඔබ පිටින් මේ ප්‍රයෝජනයේ බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔබේ අධ්‍යාත්මික මොලේ, ඔබේ පරේෂණ ඥානය විශ්වාස කරන්න. තමන්ට තමන් ආලෝකයක් වන්න උතුම් මිනිසක් බව ලැබිලා තියෙන්නේ. මේ ජීවිතේ හොඳ නැහැ, ලබනාත්මේ ඉක්මනින්ම නූපදිනින මට්ටමට වැඩ පිළිවෙලක් සලස ගන්න කියන එක නෙමෙයි බුද්ධ ආගම කියන්නේ. කැමති නම් බුදු වෙන්න හරියන්න අවබෝධයෙන්. තේරෙනවද? කැමති නම් සංසාරේ යන්න අවබෝධයෙන්. කැමති නම් සංසාරේ නතර කරන්න අවබෝධයෙන්. සමච්චයිද? දැන් දීපංකර ප්‍රාදමූලයේද කිව්වද මේ එපා මේ ඔබ යන්න එපා සංවාරි දුකයි මේ මේ ඔයා මේ නිවන් දකින්නවා කියලා කිව්වද? එහෙම කිව්වේ ඔබ යන අනේසා දුයන් කිල්ල ගෞතම නම් බුද්ධත්වයට පත් වේ. බුදුරජාණන් වහන්සේ ළඟට හම් වුණාම මේ ආත්මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ කිව්වද මේ ආත්මේ නිවන් දකින්න මේ පස්සේ යන්න එපා කියලා? ඒක චුරා ආශිර්වාද කළා ඔබ මේ කාලේ මෛත්‍රී නම් බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඉන්දියාවේ ගිහපයි දන්නෝ නෑ රන්නේ මගෙන් බයි මෙතන එතෙන්දීනේ දුන්නේ විවර. මාතෘ දේව පුත්‍රයාට ධර්මයේ දේශනා කළා බහැපු දැන තමයි ඒ විවරණය ලබා දුන්නේ. එනිසා ඒ ධර්මයේ පිහිට ධර්මයේ ආරක්ෂාව ලබන්න අද දේශනාව අපි මෙතකින් අවසන් කරනවා. පින්තුන්ගේ සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සකල වේවා. ධර්මයෙන් ජීවිත ආලෝකමත් වේවා. ධර්මයෙන් සැනසීම ලැබේවා. හැම මොහොතකම උතුම් වූ බුද්ධ ආදී රත්නත්‍ය අනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා.